අද විශේෂකරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනානන්ද මහත්මයාට.
හානාහිය පානා අඩහැරෙන් දැනේ කියන පද්‍ය කොටස සිංහල ජන කවි සංග්‍රහයෙන් උපුටාගත්ත මේ පද්‍ය පන්තිය තුල දක්න ලැබෙන විවිධාකාරයේ කාව්‍යමය ලක්ෂණ, එහෙම නැත්නම් මේ පද්‍යපන්තිය අධ්‍යයනය කිරීමේදී මේ පද්‍යපන්තිය රස විඳීමේදී අපිට මේ තුල අන්තර්ගත වෙලා තිබෙන රස භාවයන් මොනවද කියන එක තමයි අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මීට පෙර ආතෝ ඔබ මේ ජන කවිය පිළිබඳ මූලික හැඳින්වීම, නැත්නම් මේ පද්‍යපන්තිය පිළිබඳ මූලික හැඳින්වීම අඳුනගත්තා. එහෙම නැත්නම් ඒ පිළිබඳව කතා කරා, ඒ පිළිබඳව පසුබිම් තොරතුරු පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම පහුගිය සතියේ නැත්නම් ඊයේ උදේ ඔබ මේ කොහොමද උදාහරණ දෙමින් නැත්නම් උපදේශාත්මක ජන කවි නැත්නම් විවිධ නිදර්ශනයන් ලබා දෙමින් කොහොමද මේ ජන කවිය පෝෂණය වුණේ, නැත්නම් මේ ජන කවිය තුළ කොහොමද උදාහරණ දෙමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නේ කියන එක, ඒ වගේම යහපත් ජීවිතයක් සඳහා ජන කවියෙන් ලද හැකි ආභාසය කොයි වගේද කියන එක, මෙන්න මේවයි කාරණා ඔබ ඊයේ උදේ මේ වැඩසටහන තුළින් ශ්‍රවණය කරන්න ඇති. ඉතින් අද අපි සූදානම් වෙනවා මේ ජන කවියට කොහොමද කාව්‍ය අලංකාර කියන කාරණේ එකතු වුණේ, නැත්නම් මේ හානාහිය පානා අඩහැරෙන් දැනේ කියන පද්‍ය පන්තිය තුල කොයි විදිහටද කාව්‍ය අලංකාර තිබෙන්නේ කියලා. ඉතින් මේ ජන කවිය පිළිබඳව අපි සඳහන් කරනකොට සාමාන්‍යයෙන් අපි කවියක රස උද්දීපනය සඳහා, එහෙම නැත්නම් කවියක රස භාව පෝෂණය සඳහා කවියෝ සාමාන්‍යයෙන් භාවිතා කරන සෑම කාව්‍ය අලංකාරයක්ම බොහොම නිර්ව්‍යාජ විදිහට මේ ජන කවිය තියෙනවා. ඉතින් ඕනෑම ජන කවියක් ගත්තාම ඒ විදග්ධ කවියේ තිබෙන කාව්‍ය අලංකාර බහුතරයක් ජන කවියේ තිබෙනවා. ඉතින් අර දුෂ්කර බන්ධන වගේ වියතුන්ගේ කාව්‍ය නිර්මාණවල තිබෙන ඒවා නොතිබුණාට නමුත් ඒ වගේ තියෙන අවස්ථා තියෙනවා. නමුත් යම් ආකාරයකට මේ ජන කවිය තුළ උපරිම වශයෙන් ඒ අලංකාර කාව්‍යමය අලංකාර අන්තර්ගත තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමට කාව්‍ය අලංකාර යොදාගන්නේ කොහොමද කියන එකට ඔගලට ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ වගේම විභාගෙදී මේ කාරණේ විමසුවොත් එහෙම කරුණක් විදිහට කොහොමද ජන කවියා තමන්ගේ කාව්‍යයේ රසභාව පෝෂණය සඳහා කාව්‍ය අලංකාර භාවිතා කළේ කියලා අපිට කරුණු කිහිපයක් කතා කරන්න වෙනවා. ඒ වගේම අපිට මතක තියාගන්න වෙන කරුණු කිහිපයක් තියෙනවා. ඒ නිසා මේ පාඩම ශ්‍රවණය කරගෙන ඉන්න දයාවර දූ පුතුන්, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින નિયમિત 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දරුව පෑනක් අරගෙන කොලයක් අරගෙන සූදානම් වුණා නම් හරි මේ කියන කාරණා ලියාගන්න. මොකද ඒකට හේතුව ඔබට මේවා ලියාගන්න වෙලාවක් දෙන්න තරම් අපේ මේ පාඩම තුල හැකියාව නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරන අතරතුරම තමයි ඔබට මේ කාරණා ලියා ගන්න වෙනවා. ඒ නිසා ඔබ මෙව සටහන් කරගන්න පොඩි පොතක් තියාගන්න. හැමදාම ගොන්ලි වැඩ සටහන් වල විවිධ දේවල් යනවට රජත්ව ගුරු ගෙදර විවිධ පාඩම් යනවා. ඒ හැම පාඩමකම කරුණු ඔබට සටහන් කර ගැනීමට පොතක් තියාගන්න. ඒ තුලින් ඔබ ලබා ගන්නා දැනුම කොයි වගේ වෙයිද කියලා පසු කාලිනම ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් දුවේ පුතේ, අපි ප්‍රධානම වශයෙන් මේ හානාහිය පානා අඩහැරෙන් දැනේ කියන පද්‍ය පන්තිය තුල කවිය භාවිත කරන කාව්‍ය අලංකාර කොටස් දෙකකට බෙදමු. සාමාන්‍යයෙන් අපි කවියක් රස විඳින්දි හැම වෙලේම මේ අලංකාර භාවිතය පිළිබඳ ප්‍රධාන ධාරා දෙකක් යටතේ කතා කරනවා. ප්‍රධාන කාරණා දෙකක් යටතේ කතා කරනවා. එක පැත්තක් තමයි ශබ්ද අලංකාර භාවිතය කියලා කියන්නේ. කියන්නේ කනට ඇසෙන නැත්නම් ශබ්ද රසයක් ඇති කරන ආකාරයට කොහොමද ජන කවිය නිර්මාණය කරලා තියෙන කියලා, නැත්නම් කවියක් රස විඳීමේදී කවියක ශබ්ද රස ඉස්මතු කිරීම සඳහා කවියා භාවිතා කරලා තියෙන කාව්‍ය අලංකාර මොනවද කියන එක තමයි ප්‍රධාන වශයෙන් අපි ශබ්ද අලංකාර වලදී පාවිච්චි කරන්නේ. එතකොට ශබ්ද අලංකාර කියලා කියන්නේ ශබ්ද රසයක් කියන එක, කනට ඇහෙන කියන එක. එතකොට ශබ්ද අලංකාර භාවිතයේදී විදග්ධ කවියේ ජන කවියේ තියෙන ශබ්ද අලංකාර වල ස්වභාවය සමානයි. අමුතුවෙන් විශේෂයෙන් කියන කාරණා නැහැ. ප්‍රධාන වශයෙන් අපි සාමාන්‍ය පෙළදී දරුවන්ට කියා දෙන ප්‍රධානතම ශබ්දාලංකාර විදි දෙකක් තමයි ශබ්දාලංකාර වර්ග දෙකක් හතරක් තමයි, හතරක් තිබෙනවා ශබ්ද අලංකාර. ප්‍රධානම වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි එලිවට සහ අනුප්‍රාසය කියන එක. එලිවට සහ අනුප්‍රාසය, ඊට අමතරව විරිත රහස් රිද්මය කියන එක. ඉතින් මේ කාරණා හතර විශේෂයෙන් විරිත, රිද්මය, එලිවට, අනුප්‍රාසය කියන මේ කාරණා හතර ඕනෑම ජන කවියක අපිට සුලභ වශයෙන් අඳුරගන්න පුළුවන්, ශබ්දාලංකාර විදි විදිහට හඳුන්වන්න පුළුවන්. ඒතර ජන කවියේ විරිත විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් මම ඊට පෙරත් ඔබට ඒ සඳහන් කළා. ජන කවියට ආවේනික ලක්ෂණයක් තමයි දුවේ පුතේ මේ අවස්ථානුකූලව, එහෙම නැත්නම් ඒ ඒ රිද්මයට ගැළපෙන විදිහට, වර්ණිත වස්තු විශේෂයට උචිත විදිහට, ඒ වර්ණාකරණ දෙහි ස්වභාවයට ගැළපෙන විදිහට විරිත වෙනස් කරනවා කියන එක. මොකද බඹර කවිය විරිත නෙමෙයි, සමහර විට පාරු කවිය තියෙන්නේ. ඊට වඩා පැල් කවිය විරිත වෙනස්. ඒ වගේම ගැල් කවි ගායනා කරන ස්වභාවය වෙනස්. ඒ වගේම දරු නැලවිලි ගීවලදී, ඔංචිලි වාරම් කවිවලදී මෙන්න මේ වගේ රිද්මයානුකූල බවක් විරිතක් මේකේ තියෙනවා. ඉතින් අපිට සුලබව ජන කවිය තුල හම්බෙන විරිත තමයි දුවේ පුතේ සමුද්‍ර ഘോഷ විරිත කියලා කියන්නේ. මාත්‍ර 18 සමුද්‍ර ഘോഷ විරිත. ඉතින් බහුතරයක් ජන කවියෝ තමගේ කාව්‍ය නිර්මාණ ලස්සන කලේ මේ සමුද්‍ර ഘോഷ විරිත. සමුද්‍ර ഘോഷ විරිත. වියත් කවිනුත් මේ විරිත බොහොම සුඛනම්ය විදිහට භාවිත කරලා තිනවා. අපිට සාහිත්‍ය කෘති අධ්‍යයනය කිරීමේදී හමු වෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශ්‍රේෂ්ඨ සිංහල කවියෙක් විච්ච කවිය කිවිර නමක් වෙච්ච තොටගමේ ශ්‍රී රාහුල හිමියන් තමන්ගේ සල්ලේනි සංදේශය කෘතියේ සියලුම කවි ලියන්නේ කවි දෙකක් කරුණාම ආරම්භක යහගීය දූත වර්ණාව සහ ඒ ආරම්භයේදී තිබෙන දූතාශිර්වාදයේ කියන කාරණා දෙක. එහෙම නැත්නම් ආරම්භක යහගීය සහ දූත වර්ණාවේ තිබෙන දසපදයේ හැරුණකොට ඉතිරි කවි සියල්ලම ලියලා තියෙන සමුද්‍ර ഘോഷ විරිතේ. එතකොට සමුද්‍ර ഘോഷ විරිත කියලා කියන්නේ හුදෙක් වියතුන් පමණක් භාවිත කරන එකක් නෙමෙයි, ඒ වගේම ජන කවියන් පමණක් භාවිත කරන එකක් නෙමෙයි. ජන කවියෙත් වියත් කවියෙත් මෙන්න මේ සම්භාව්‍ය සාහිත්‍යයේ දෙකේම අන්තර්ගත වෙච්ච ඉතාම විශිෂ්ට ගණේ විරිතක් තමයි සමුද්‍ර ഘോഷ විරිත කියලා කියන්නේ. එතකොට මේ අපිට නියමිත පද්දපන්තියේ යම් යම් තැනක මාත්‍රාවල අඩුපාඩු තියනවා වෙන්න පුළුවන්. ඒක ජන කවියට ආවේනික ලක්ෂණයක්. නමුත් ජන කවියක් විදිහට හානාහිය පානාඩ හැරෙන් දැනේ කියන පද්ද පන්තියේ පුරාම මේ සුලබ විරිත නැත්තම් ජන කවියට ආවේනික සුලබ විරිත වෙච්ච සමුද්‍ර ഘോഷ විරිත අපිට දක්න ලැබෙනවා. ඒ නිසා අපි කියනවා පළවෙනිම ශබ්දාලංකාර විදිය විදියට විරිත හඳුන්වන්න පුළුවන් ජන කවිය. විරිත කියන්නේ මාත්‍රා නියමයට අපි ගුත්තිලේ ගැන කතා කරන වෙලාවේ ඉතාම පැහැදිලිව මේ විරිතක් හැදෙන විදිහ ගැන කතා කරා, මාත්‍රා ගණනය කරන විදිහ ගැන කතා කරා. ඔබට උතුරුබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේ පැරණි පාඩම් ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න, වෙබ් අඩවියට ගිහිල්ලා NCP Education කියලා ගැහුවාම බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. NCP Education කියලා. එතකොටම උඩින්ම එන වෙබ් අඩවිය තමයි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. ඒකට ගිහිල්ලා ඔබට මේ පැරණි පාඩම් සියලුම විෂයන්වල ඒවා ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒතර බලන්න අපේ පෙර පාඩම්වල තියෙන මේ විරිත හැදෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරනවා. විරිත කියන්නේ මාත්‍රා නියම. එතකොට අපි සාමාන්‍ය ප්‍රශ්නකට උත්තරයක් ලියද්දී දුවේ පුතේ පෙරදි හඳුන්වන්න ඕනේ මේ කාව්‍ය අලංකාරය පිළිබඳ. මේ කාව්‍ය අලංකාරයේ ස්වභාවය පිළිබඳ. එතකොට පළවෙනිම කාව්‍ය අලංකාරය විරිත. මේ පද්ද පන්තියේ සුලබව භාවිත කරන විරිත තමයි මාත්‍රා 18 සමුද්‍ර ഘോഷ විරිත. ඒ වගේම ඕනෑම කවියක් මේ සඳහා ඔබට නිදර්ශන වශයෙන් ගන්න පුළුවන් දුවේ පුතේ. විරිතත් එක්කම බැඳිච්ච ඊළඟ කාරණේ තමයි දුවේ පුතේ රිද්මය කියලා කියන්නේ. මේකට තාලය කියලා කියනවා, ලය කියලා කියනවා. එතකොට මේ ජන කවියේ රිද්මය, ජන කවියේ ලය ඉතාම ලස්සනට මේ වර්ණිත වස්තු විශේෂයට ගැළපෙන විදිහට මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට කවිය භාවිත කරන වස්තු විශේෂ නැත්තම් කවිය විවරණය කරන හදන දේ මොකද? මේ ජන කවි 8 එකිනෙකට වෙනස් අත්දැකීම් තිබේ. මොකද මේක එක්තරා එකම තේමාවකට ගත්තොත් අපි මේක තියෙන උපදේශාත්මක කවි වුණාට එකම කතුවරයෙක් විසින් රචිත හෝ එකම කතුවරයෙක් විසින් ගායනා කළපු ඒවා නෙවෙයිනේ. ඉනිසම් මේවල යම් යම් පරස්පරතා තිබෙනවා. ඒ වුණා බොහොම ලයාන්විත ආකාරයට ගායනා කළ හැකි රිද්මයකින් ලයකින් මේ ජන කවි ඉදිරිපත් කළා තියෙනවා. ඒකත් ඕනෑම කවියක් සඳහා ඔබට කවියක් උදාහරණ සඳහා අරගෙන පැහැදිලි කිරීමේ හැකියාව තිබෙනවා. එහෙනම් එකක් තමයි විරිත, අනිත් එක රිද්මය නැත්තම් ලය. මේ කාව්‍යාලංකාර ද්විත්වයම ඉතාම මනරම් ශබ්ද රසයක් ඇති කරවීම සඳහා ජන කවියා භාවිතා කරලා තියෙනවා. එහෙම නැත්තම් මේ හානාහිය පානා ඩැහැරෙන්දනේ පද්‍ය පන්තිය තුල භාවිත කරලා තිබෙනවා. ඉතින් ආරම්භක කවිය ගත්තත් ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ, මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. මොකද මම මේක බොහොම මනෝරම්ය විදිහට ගායනා කිරීමේ හැකියාවක් නැහැ. අපි ඉදිරියේදී දවසක මේක ගායනා කරන්න පුළුවන් දුවෙක් හරි පුතෙක් හරි මේ මෙදිරියට කැඳවලා මේ කවි ගායනා කරලා බලමු. මේ වසංගත සමයේ අපි තාම අසීරුවෙන් තමයි පුතේ අමාරුවෙන් තමයි මේ පටිගත කිරීම කටයුතු සිද්ධ කරන්නේ. අපිට සංචරණ සීමා තියෙන හින්දා ඉතින් ඒ නිසා අවම පහසුකම් යටතේ නිවෙස්ගත නිරෝධායන යටතේ තමයි මේවල පටිගත කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට යම් යම් අපහසුතාවයන්ට ලක් වෙන්නත් ඉඩ තියෙනවා සමහර විට ශ්‍රවණ තත්වය පිළිබඳව. ඒ වගේම ඔබට සමහර අවස්ථාවලදී අපිට පරිසමාප්ත වශයෙන් මේ පාඩමේ සාරය නැත්තම් ඔබට මනෝරම්ය ලෙස ශ්‍රවණය කිරීමේ හැකියාව බාධා වෙන අවස්ථා තියෙනවා, බාධකයක් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපගෙන් අප කෙරෙහි බොහොම සානුකම්පිතව බලන්න. මොකද ඒකට හේතුව රජරට සේවා කාර්ය මණ්ඩලය වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ඉතාම වෙහෙසක් දරනවා මේ වසංගත සමයේ මේ කටයුතු බොහොම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා. ඉතින් ඒ වගේ. ඒ නිසා පුතේ ඉදිරියේදී දවසක අපි මේ වැඩසටහනේදී බොහොම ලයාන්විතව මේ කවි ගායනා කරලා ඒවයි රස විඳිමු. මං කියාගෙන ආවේ රිද්මය නැත්තම් විරිත සහ රිද්මය කියන කාරණා, ලය කියන කාරණා. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත, වහින කලට කූරින් විල් වලින් එත, බහින දියෙන් දෝතක් මුත් කමක් නැත, පණින රිලවුන්ට ඉනිමන් ගතොත් ඇත, බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත, පණින රිලවුන්ට ඉනිමන් කමක් නැත කියලා කියනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේවයි කවිය. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද, දත නැතිදා උක්දනු ගිනි තපින්ටද, වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද, යුද ඇතිදා නැති ගඟ කොස් කොටන්ටද. එතකොට මේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට මේ ගැමි ජීවිතයේ භාවිත වන විවිධ පිරුළු, එහෙම නැත්නම් ගැමි ජීවිතයේ භාවිතා වෙන විවිධ අවස්ථානුකූල කියමන් ජන කවියා තමන්ගේ කවියට වස්තු විශේෂ කරගත්තා. ඉතින් අපි දන්නේ නැහැ ඒ අවස්ථානුකූල කියමන කලින් ආවද කවිය කලින් ආවද කියලා. බොහෝ දුරට අපිට හිතන්න පුළුවන් කාරණේ තමයි කිසියම් කෙනෙක් කවියක් විදිහට ගායනා කරපු දෙයින් කොටසක් ජන සාහිත්‍ය දෙක තුන ප්‍රස්ථාපිරුලක් විදිහට දැන් මේ වගේ අවස්ථා ඕනෑතරම් වියත් කවියේ වුණත් අපිට තියෙනවා. දැන් ඔය සිංහල ව්‍යාකරණ සඳහා උදාහරණ ගන්න පද්දේ තියෙන පුතේ ගුත්තිල කාව්‍යයේ කියත කියත උන් මෙතෙපල ආයේ ඇදුරු ගුත්තිලකි. අන්න ඒ වගේ මේ ප්‍රස්ථාපිරුලොත් යම් ආකාරයකට ජන කවියෙන්ම ජන සාහිත්‍ය දෙක තුනා විය හැකි වෙනත් උපදේශාත්මක කටයුතු සඳහා. ඊළඟට තව දෙයක් මම කියන්න ඕනේ, මේ සෑම ජන කවියක්ම බොහොම වියත් කවියේ තියෙන සමහර කේන්ද්‍රීය කාරණා නැත්තම් වියත් කවියේ තියෙන සූක්ෂමතාවෙන් රචිත තත්වයන් මේ ජන කවි තුල දක්න ලැබෙනවා. ඒකත් විශේෂත්වයක්. මොකද හුදෙක් නිකම් ව්‍යවහාර භාෂාවෙන් කිසිම අර්ථයක් නැති තේරුමක් නැති දේවල් ගායනා කළා නොවේ දුවේ පුතේ. අපි අර පරමත්ත ජ්‍යෝතිකාවේ තියෙන කතන්දරේ දන්නවනේ. මොකද්ද? සංඝයා වහන්සේලා සැටනමක් රහත් උනේ කෙතක් රකින ඇල්ගෙවිලියක් කියපු ජන කවියක් අහලානේ, ජාති ජරා ව්‍යාධි මරණ පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ මේ ජන කවියට සැබෑ ලෙසම සියලු ආකාරයෙන්ම සාරවත් බවක් එහෙම නැත්නම් වියත් බවක් එකතු වෙච්ච අවස්ථා තියෙනවා. මේ කවීන් අප්‍රකට වුණාට ඔවුන්ගේ දැනුම් සම්භාරය ප්‍රකට වියත් කවීන්ගේ මට්ටමටම නැත්නම් වියත් කවීන්ගේ භාෂාව හැසිරවීමේ සුකනම්්‍යතාවයටම සමාන ලෙස මේ කවීන් තමන්ගේ නිර්මාණ භාවිතාවේ දීලා තියෙනවා. වෙනසකට තියෙන්නේ ඔවුන් තමා විසින් ඒක නිර්මාණය කරන ලදැයි යන්න සඳහන් කරනු තිබීම පමණයි. එනයින් ගත්තහම අපිට මේවා නිකාම නිකන් ජනතාව අතර බිහි වෙච්ච ජනකවි කියලා හිතන්න බෑ. මේ තුල කිසියම් බුද්ධි මට්ටමක්, දැනුම් සම්භාරයක්, කිසියම් දැනුම් පද්ධතියක් හරහා ගියපු කෙනෙක් විසින් මේවා ගායනා කරන ලද ඇතැයි තමයි අපිට අනුමාන කරන්න තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ අපි විරිත ගැන කතා කරා, ඒ වගේම රිද්මය ගැන කතා කරා. මම කිව්වා කලින් ජනකවියේ රිද්මයේ ස්වභාවය පාරුව පදින රිද්මයට, හබල වදින රිද්මයට සමානව තමයි ගැයෙන්නේ. ඒතර ගැල්කරුවා තමන්ගේ ගැල පදවන රිද්මයට අනුව ඔහු කඳු නගිනකොට, පල්ලම් බහිනකොට ඒ ගමන් විලාසයේ රිද්මයට අනුව තමයි ජනකවියේ තාලේ නැත්තම් ලය රිද්මය ගොඩනැගෙන්නේ. මෙන්න මේ වගේ ජනකවියට ආවේනික ලක්ෂණ තියෙනවා වර්ණිත වස්තු විශේෂයට සුදුසු ආකාරයේ රිද්මයන් භාවිතා කිරීම කියන එක. එතකොට අපි කතා කරා විරිත පිළිබඳව, ඒ වගේම රිද්මය පිළිබඳව. ඊළඟ කාරණේ තමයි මේ පද්‍ය පන්තිත් අපිට දකින්න ලැබෙනවා එලිසම අලංකාරය කියන එක. එලිසමය කියලා කියන්නේ කිසියම් කවියක සමාන අක්ෂර වලින් කවි පද හතර අවසන් කරනවා, නැත්නම් කවි පද දෙක අවසන් කරනවා නම් අපි ඒකට කියනවා එලිසමය කියලා. නැත්නම් වැටක් වගේ තියෙන හින්දා අපි කියනවා එලි වැට කියලා. වඩාත්ම නිවැරදිව නැත්නම් වඩාත්ම හොඳින් උසස් මට්ටමින් එලිසමය අලංකාරය තියෙනවා කියන එකේ අදහස තමයි මුල මැද අග කියන ත්‍රිවිධ ස්ථානයේම එලි වැට ආරක්ෂා කිරීම. අපිට ප්‍රකට කවියක් මතක් වෙනවා සැල්හිණි සංදේශයේ, පැහැ සරණිය මිනි පැමිණිය කොත් අකට, බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට, නොව පැරණිය වන රමණිය විටින් විට, සැලලිහිණිය වදු කැලණිය පුරවරට. එතන මේකේ හැම පදයකම අග අකුර සමානයි. එතන මුල මැද අග පැහැ සරණිය මිනි පැමිණිය කොත් අගට, අන්න ඒ ආකාරයට පද හතරෙම අක්ෂර ඉවර වෙන්නේ, වචනවල අකුරු ඉවර වෙන්නේ සමාන අකුර සමාන අකුරකින්. ඒ නිසා අපි මෙන්න මේකට අපි කියනවා එලිවැට හෙවත් එලිසමය කියලා. ඉතින් සැල්ලිනි සංදේශය වගේ වියත් කවියක වගේම අපිට මේ හානාහිය පානාඩ හැරෙන් දැනේ කියන ජන කවියකත් මේ කියන ලක්ෂණය අපිට හමු වෙනවා. ඒ නිසා වියත් පඬිවරුන් භාවිතා කරන කාව්‍ය අලංකාරවල ආභාසය නැත්නම් ආලෝකය එහෙම් පිටිම මේ ජන කවියට ලැබිලා තියෙනවා. දැන් බලන්න මේ දෙවෙනි කවිය තියෙන නහින දෙහින කාලෙට පින් කෙරුම යුත, වහින කලට කූරින් විල් වලින් එත, බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත, පණින රිලවුන්ට ඉනිමං කමක් නැත. මේ හැම එකේම අග අකුරත් සමාන වෙලා තියෙනවා, මුල වචනෙත් අවසාන අකුර සමාන වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. මේක තමයි ඇත්ත ස්වභාවය. මේක තමයි ජන කවිය තියෙන ඇත්ත తత్వය. ඒකට ජන කවියා අනවබෝධයෙන් යුක්ත කවියක් කියලා ඔහුගේ කවිය විසි කරන්න බෑ. ඔහුගේ කවියත් වියත් කවියත් එක්ක සංසන්දනාත්මකව ගත්තහම යම් යම් කාව්‍ය අලංකාර වලින් පෝෂිතයි. ඒ නිසා අපිට බෙදුම් රේඛාවක් තියන්න බෑ වඩා ප්‍රතිභා සම්පන්න ලේඛකයා කවුද, වඩා ප්‍රතිභා සම්පන්න කවියා කවුද කියලා. නමුත් වියත් පඬිවරුන් උගතුන් භාවිතා කරන කාව්‍ය අලංකාර සහ දෘෂ්ටීන් ඒ ආකාරයෙන්ම ජන කවියත් භාවිතා කරපු අවස්ථා තිබෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ පුතේ, එලිවට කතා කරා, විරිත කතා කරා, රිද්මය ලය කතා කරා. හතරවෙනි කාරණේ දුවේ පුතේ අනුප්‍රාසය කියන එක. අනුප්‍රාසය කියලා කියන්නේ සමාන අක්ෂර නැත්නම් සමාන වචන නැවත නැවත යෙදීම. සමාන අක්ෂර සමාන වචන පුන පුනා යෙදීම තමයි අපි කියන්නේ අනුප්‍රාසය කියලා. දැන් කුත්තිල කාව්‍ය ප්‍රකට කවියක් තියෙනවා, ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අහෝ දෙව්දත් නොදිති මොක් පුරකි. තර මේකේ ඉඳ ඉඳ, විඳ විඳ, සිඳ බිඳ එකම වචනේ එකම අකුර නැවත නැවත යෙදෙන. ඉතින් අන්න ඒකත් කන පිනවීම සඳහා භාවිත කාව්‍ය අලංකාරයක්. ඔබට අහලා ඇති සමහර විට කිරා සංදේශයේ පුරවැණුමේ අවසාන කවිය 27 වෙනි කවිය මට මතක හැටියට, වෙරළ ඉගිල තුල රළ වැල ලෙස උලෙල, නැබල පටල පෙළ ලෙලවමිනි කෙල කෙල, කරල කෙරල මොල දල දප පහල, පුවල සිහල බල මුල බල නිති ඔසල කෙල කියන. ඊට පස්සේ සැලේනි සංදේශයේ ඔබටම නියමිත කවි පන්තිය මග විස්තර පන්තියේදී කියනවා, වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන අන්න බලන්න එකම වචනය එකම අකුර නැවත නැවත යොදමින් කවියා අනුප්‍රාසාලංකාරයක් භාවිතා කරනවා. ඉතින් ඒක මේ පද්‍ය පන්තියේ තිබෙන මොනවද? වරද පෙනෙන තරමට වැරදුනා නොවේ, වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ, වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ, වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. බලන්න ඊළඟ ගොඩැල්ලේ තරම දැනගෙන, බොරැල්ලේ තරම දැනගෙන, කඩුල්ලේ තරම දැනගෙන, තමන්නේ තරම දැනගෙන, මුල මැද අග හැම තැනම එලි සමයක් තියෙනවා. ඒ වගේම එලි සමය ආරක්ෂා කරලා තියෙන සමානම අක්ෂර භාවිතා කරලා තරම දැනගෙන තරම දැනගෙන තරම දැනගෙන තරම දැනගෙන අන්න ඒ විදිහට. ඒ පස්සේ කපනු, පණිනු, බඳිනු, හරිනු, ඒ වගේ ලින්ද, කඩ, උඩ, කල් අන්න ඒ වගේ හැම තැනම කිසියම් රිද්මයානුකූල බවක්, විශේෂයෙන් අනුප්‍රාස අලංකාරයක්, නැත්නම් සමාන අක්ෂර සමාන වචන නැවත නැවත ඉදීමක් අපිට මේ පද්‍ය පන්තිය තුළ දක්න ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔන්න ජන කවියා භාවිත කරන අලංකාර වලින් පළවෙනි අලංකාර විදිය අපි කිව්වා ශබ්ද අලංකාරය තමයි. විරිත රිද්මය එලිවැට අනුප්‍රාසය කියලා, එලිවැට නැත්තම් එලිසමය අනුප්‍රාසය කියන කාරණා මේ ජන කවිය නැත්තම් හානාහිය පානාඩ හැරෙන් දැනේ කියන පද්‍ය පන්තිය තුළ අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න ඕනේ කවිය අලංකාර භාවිතා කිරීමේදී කොහොමද අර්ථාලංකාර භාවිතා කරන්න කියලා. අර්ථාලංකාරවල ප්‍රධානම කාරණයක් තමයි අපිට මේ කවියක අර්ථ රසයේ ඉස්මතු වෙන්න බලපාන ප්‍රධානම සාධකයක් තමයි භාෂාව කියන්නේ. අර්ථපූර්ණ භාෂාවක් භාවිතා කිරීම කියන්නේ. භාෂාවේ ප්‍රධාන අර්ථ තුනක් තියෙනවා. පළවෙනි එක භාෂාවේ වාච්‍යාර්ථය, නැත්නම් වචනයක වාක්‍යයක වාච්‍යාර්ථය කියලා කියනවා. ඊළඟට දෙවෙනි එක ලක්ෂ්‍යාර්ථය කියලා කියනවා. කියන්නේ අර වාචාර්ථයට හසු වෙන්නේ නැති වුනහම ඒහා සමානවම ඊළඟට හම්බෙන ඊළඟ දෙවෙනි අර්ථය තමයි ලක්ෂ්‍යාර්ථය කියලා කියන්නේ. දැන් කවිය උදාහරණ වශයෙන් දෙන්න, ගඟෙහි ගෙදර කියන එකෙන් අදහස් වෙන්නේ ගඟ මැද ගයක් තියනවා කියන එක නෙමෙයි. වෙලේ ගෙදර සුගුණවතී කියලා ඉස්සර කෙටි කතාවක් තිබුණා. එතකොට වෙලේ ගෙදර කියන එකේ අදහස උසස් පෙළ සඳහා නිර්දිෂ්ටව කෙටි කතාවක් තිබුණා. ඒකම කිව්වා. වෙලේ ගෙදර කියන එකේ අදහස වෙල ඇතුලේ නෙමෙයි ගෙදර තියෙන්නේ, වෙල ළඟ කියන එක. ගඟෙහි අසපුව කියනකොට ගඟ මැද අසපුව තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ, ගඟ අයිනේ කියන එක. මෙන්න මේ වගේ අපි කියන එකට ලක්ෂ්‍යාර්ථය කියනවා. හරිද? තුන්වෙනි කාරණේ තමයි ව්‍යංග්‍යාර්ථය. හාත්පසින්ම වෙනස් අර්ථයක් කුළු ගැන්වීම. ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් ඉස්මතු කරනවා නම් අපි ඒකට කියනවා ව්‍යංග්‍යාර්ථය කියලා. ඒ වගේම තව ධ්වනිතාර්ථය, වක්‍රෝත්‍ය මේ වගේ කාරණා ගණනාවක් තිබෙනවා භාෂාව සම්බන්ධ. ඉතින් මේ පද්‍ය පන්තියේ අපිට එවැනි භාෂාත්මක ලක්ෂණයන් මුණ ගැහෙනවා. ජන කවියා නිරන්තරයෙන් භාවිතා කරන භාෂාව සරල භාෂා රටාවක්. හැබැයි භාෂාව සරල වූ පමණින් එයින් කියවෙන්නේ නැහැ එයින් කුළු ගැන්න අදහස සරලයි කියලා. භාෂාව සරල වීම කියලා කියන දුවේ පුතේ මේ ජන කවිය නිර්මාණය වෙන්නේ ජන සාහිත්‍යයෙන්නේ. එහෙම නැත්නම් ජනතාව අතුරෙන්නේ ගොඩ නැගෙන්නේ. ජනතාව අතර ගොඩ නැගෙන කතා බහ විලාසය සාමාන්‍ය ඔවුන්ගේ විවහාර භාෂාවට සමානයි. අනේ ඒ පදනමින් අපිට කියන්න පුළුවන් ජන කවියේ බස බෙහෙවින්ම සරලයි කියන. ඒ වගේම තමයි ගැමියන් භාවිතා කරන විවිධාකාර ගැමි යෙදුම් ජන කවියට නිරායාසයෙන්ම අන්තර්ගත වෙනවා. මොකද ඒකට හේතුව ජනයා අතරින්ම ගොඩ නැගිලා ජනතාව අතරින්ම ප්‍රචලිත වෙලා ජනතාව තුලින්ම ඊළඟ පරම්පරාවට දායාද කරන සුවිශේෂී සාහිත්‍ය ප්‍රභේදයක් විදිහට තමයි අපිට ජන කවිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ජනතාව අතරින් ගොඩ නැගෙද්දි, ජනතාව අතර ප්‍රචලිත වෙද්දි, ජනතාව අතර මේ කවි සම්ප්‍රදාය පවතිද්දි ඒ තුලට ප්‍රවේශ වීමේ හැකියාවක් තාම පහසුවෙන් තිබෙනවා ජන විවහාරයේ පවතින යෙදුම් වලට. ඒ නිසා මේ දැන් මේ නහින දෙහින කාලෙට, වහින කාලෙට කූරින් විල් වලින් නැත, බහින දියෙන් දෝටක් මුත්කමක් ගතොත් ඇත, පණින රිලවුන්ට ඉනිමන් කමක් නැත. මෙන්න මේ වගේ මිනිහා නොමිනිහා අමුතු බබ්දීම නේද? මෙන්න මේ වගේ කාගෙන ගොඩැල්ලේ තරම, බොරැල්ලේ තරම, කඩුල්ලේ තරම, තමුන්නේ තරම, මෙන්න මේ වගේ විවහාර භාෂාවේ වචන නිරායාසයෙන්ම ජනකවියට කාන්දු වෙන්නේ, ජනකවියට ප්‍රවේශ වෙන්නේ ජනකවියා සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙන කෙනෙක් නිසා. ඔහු උගත් බුද්ධිමත් ප්‍රජාවට අයිති කෙනෙක් නෙමෙයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් විද්‍යාස්ථානවල නිසි පද්‍ය බන්ධනය පිළිබඳව නිසි දැනුම් සම්භාරයක් ඉගෙනගත්ත විධිමත් අධ්‍යාපනයෙන් බාහිර සමාජයට බිහිවෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහු විසින්ම සහජයෙන් සමාජ ජීවිතවල ජීවත් වීමේදී සොයා සපයාගත් දැනුම් සම්භාරයන් ඇසුරෙන් සහ අත්දැකීම් ඇසුරෙන් තමයි ඔහුගේ මේ නිර්මාණ නිරායාසයෙන්ම බිහිවෙන්නේ. ඉතින් ඒ නිසා ජනකවියේ බස විශේෂයෙන්ම අප සඳහන් කළ යුතුයි. බස සැබවින්ම බොහොම සරල වගේම අර්ථපූර්ණ භාෂා රටාවකින් සමන්විතයි. සාමාන්‍ය විවහාරයේ පවතින භාෂා රටාවන්, සාමාන්‍ය විවහාරයේ පවතින වදන් ජනකවිය භාවිත කරනවා. හැබැයි ඒවා කිසිසේත්ම ජනකවියට හානියක් වෙන්නේ නැහැ. ඇත්තට මේක ජනකවියේ අනන්‍යතා ලක්ෂණයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. දෙකට හේතුව ජනකවිය ජනකවියක් බවට පත් වෙන්නේ මෙන්න මේ ජන සමාජය තුළ පවතින විවිධ භාෂා රටාවන් භාවිතා කිරීම නිසා. නිසා සැබෑ ලෙසම ජනකවියේ අනන්‍යතා ලක්ෂණයක් තමයි සාමාන්‍ය ජන සමාජයේ විවහාර බස ජනකවිය තුළ දක්න ලැබි. ඊළඟ පුතේ තුන්වෙනි කාරණේ තමයි මේ ජනකවිය තුළ දක්න ලැබෙන කාව්‍ය අලංකාරවල අර්ථාලංකාරවල වැදගත්ම අර්ථාලංකාරයක් තමයි උපමා භාවිතයකින්. හරිද? උපමා භාවිතයකින්. දැන් බලන්න, එක්කුණු දාට උද්දණ්ඩේ පැනිසේමා, වෙන්නුණු දාට යක් දෙබරේ වදසේම. ඉතාම ලස්සන උපමාවක් තියෙනවා. මම හිතන්නේ යක් දෙබරේ ගැන ඔබට මීට පෙර ආත වැඩසටහනකදී අහන්න ලැබුණා. එතකොට උද්දණ්ඩේ පැණි වගේ යක් දෙබරේ කියනකොට මේ යක් දෙබරේ කියන්නේ සාමාන්‍ය විවහාරදී කියන මේ බිම බඳින දෙබරේ කියන. ඒ බෙදබළු හරි සැරයි, හරිම කළු පාටයි, හරිම සැරයි. ඒකලෝ කෑවොත් එහෙම නයිවිස කියලා කියන්නේ. ඒ තරම් යක් දෙබරේ වද වෙන්නුදාට අයිරි චේතනාවෙන් ඉන්නේ. එකිනෙකා මරා ගන්න. ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා, ඉතින් ලදේ කරිවිල තිබ්බටු සේම. මේ ජන ධන ජන කරිවිල තිබ්බටු සේම කියන්නේ නොගැලපි. කරිවිලයි තිබ්බටු එකට ගැලපෙන්නේ නැහැ, නොගැලපි. එකිනෙකාට වෙනස් වෙනස් විදිහේ ලක්ෂණ තියෙන. මෙන්න මේ වගේ දුවේ පුතේ ජන සාහිත්‍ය තුල අනන්‍ය ලක්ෂණයක් තමයි, නැත්නම් ජන කවිය තුල අනන්‍ය ලක්ෂණයක් අලංකාර විදියක් තමයි ජන සමාජයෙන් පැන නැගිච්ච උපමා රූපකාදී අදහස් ජන කවියට කාන්දු වී ජන සමාජයේ තුලින් පැන නැගිච්ච උපමා රූපකාදී අදහස් ජන කවියට කාන්දු වීම නැත්නම් ජන කවියට බලපෑම. ඊළඟට දුවේ පුතේ තවත් වැදගත් දෙයක් තමයි මම මීට කලින් ඔබට සඳහන් කළා. මේ ජනකවියේ භාවිතා කරන අර්ථාලංකාර වල මේ කාව්‍යාත්මක යෙදුම් වල සුවිශේෂී ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි ජන සමාජයේ පැවතිච්ච ප්‍රස්තාපෙරළු, ඒ වගේම ආප්තෝපදේශ වගේ දේවල් ජනකවිය තුලත් එලෙසින්ම දක්න ලැබෙන. මම එකයි කිව්වේ කලින් පෙරාතු කවිය බිහිවි පසු කාලීනව ආප්තෝපදේශය විදිහට ඒක ගැලවුණාද, ප්‍රස්තාපෙරළු විදිහට ගැලුණාද, එහෙම නැත්නම් ප්‍රස්තාපෙරළක්ව තිබිලා ඒකට තව පද කීපයක් එකතු වෙලා එය කවියක් බවට පත් වුණාද කියන සැකය අපිට තියෙනවා. ඒ කෙසේ වෙතත් ජන කවියේ ආවේණික ලක්ෂණයක් තමයි ඒ ජන කවියේ අර ජන සමාජයෙන් නැගිච්ච සාම්ප්‍රදායික විවහාර, නැත්නම් ප්‍රාදේශීය විවහාර, ඒ වගේම සාම්ප්‍රදායික යෙදුම් ජන කවිය තුළ අන්තර්ගත වීම. දැන් බලන්නකෝ මෙන්න මේ වගේ කාරණයක්. බහිනදීෙන් දෝතක් මුත් ගතිත්තත. බහිනදීෙන් දෝතක් ගත්තට මොකද වෙන්නේ? සාමාන්‍ය පිරුලක් නේ. පණිර රිලවුන්ට ඉනි මම් බැඳා වගේ නේද? පණිර රිලවුන්ට ඉනි මම් බැඳා. මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම තව කියනවා, යුද ඇති දා නැති කග කොස් කොටන්නද, යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කියලා කියනවා. ඊට පස්සේ දුවන මුවන් දැක නොදමම විනලු පලා, අතිශය ධනප්‍රිය ප්‍රස්තාව පිළිලක් නැත්තම් ආප්තෝපදේශය, දුවන මුවන් දැකනු දමව නෙළූ පල. පැණිවරකා ගසටත් හින නොවදිද්ද, පැණිවරක ගහට හින ගැහුවා වගේ. දත නැත්දා උදඬු ගිනි තපින්නත. මෙන්න මේ වගේ ජන සාහිත්‍ය තුල තිබෙන සාම්ප්‍රදායික යෙදුම් ආප්තෝපදේශ ප්‍රස්ථාපෙරළු ජන කවියට එලෙසින්ම බලපාලා තියෙන. එතකොට මේ ජන කවියත් අර සාම්ප්‍රදායික යෙදුමුත් අතර තියෙන බොහොම අවියෝජනීය සම්බන්ධයක්, අන්‍යෝන්‍ය සම්බන්ධයක්. එහෙමනම් දරුවනේ, ඔන්නෝය කාරණේ අපිට ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. මේ ජන කවිය නැත්තම් ජන සාහිත්‍ය කොහොමද අලංකාර වෙන්නේ නැත්තම් සුන්දර වෙන්නේ කියන කාරණේ. එතකොට මම ඔබට කිව්වා මේ ජන කවියේ තියෙන අර්ථාලංකාර භාවිතයේදී විශේෂයෙන් කවිය භාවිත කරන භාෂාව බොහොම ව්‍යංග්‍යාර්ථවත්, එහෙම නැත්නම් අර්ථපූර්ණ භාෂා රටාවක් කවිය භාවිතා කරනවා. ඒ වගේම උපමා රූපක භාවිතා කරනවා ගැමි ජීවිතයට සමීප වෙච්ච, අර මා කලින් සඳහන් කරපු එක්කුණු දාට උණ දණ්ඩේ පැණිසේමා, වෙන්නුණු දාට යක් දෙබරේ වදසේමා, ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා, ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. ඒතර තියෙන්නේ උපමා භාවිතය. ඒ වගේම විවිධ ආප්තෝපදේශ ප්‍රස්ථාපිරළු භාවිතා කරනවා. අපි සාමාන්‍ය ජනවහරේ භාවිතා කරන, භාෂාව ලස්සන කරන්නට භාවිතා කරන විවිධාකාර අලංකාර විදි, එහෙම නැත්නම් විවිධාකාර සාම්ප්‍රදායික යෙදුම් තිබෙනවා. ඒ අතරතුර මේ ප්‍රස්ථාපිරළු වලට ආප්තෝපදේශ වල විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඉතින් ඒ වගේ යෙදුම් භාවිතා කරනවා ජන කවිය තමන්ගේ කවි පන්ති ලස්සන කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තවදුරටත් කිව්වොත් එහෙම විවිධ ජන සාහිත්‍යන ජන කතා. දැන් මේ අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා, විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා, අනුන් ලියන් දැක තම ලියට තල තලා, දුවන මුවන් දැක නොදම නෙළු පලා කියලා කියනවා. ඉතින් ස්වර්ණ ගුණවර්ධනයන් විසින් රචනා කරපු ඉතාම අලංකාර ගීතයක් තිබෙනවා මේ ජන කවිය පදනම් කරගත්ත ඉන්ද්‍රාණි බෝගුණ මහත්මිය ගායනා කරන මේ වගේ ජන කතා, එහෙම නැත්නම් මේ ජන සාහිත්‍යයේ විවිධ කතාන්දර සංක්ෂිප්ත වශයෙන් ජන කවිය තුළ දක්න ලැබෙන, මේකත් ජන කවියේ අලංකාරයට බලපාපු ප්‍රධානම කාරණය. ඉතින් මෙන්න මේ කාරණා අපිට සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. මේ ජන කවිය අලංකාර නිර්මාණයක් බවට, නැත්නම් ජන කවිය ලස්සන සුන්දර නිර්මාණයක් බවට පත් වෙන්න හේතු සාධක වෙච්ච කාරණා විදිහට. ඉතින් ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි මේ හානාහීය පානා අඩහැරෙන් දැනේ කියන පද්‍ය පන්තිය තුළ. මේ පද්‍ය පන්තිය, මේ අන්තර්ගත පද්‍ය සියල්ලම නිර්මාණය වෙලා තිබෙන්නේ සිව්පද ආකෘතියේ. මම ඔබට කලින් කතා කරා මේක සමුද්‍රඝෝෂ විරිත සඳහන් කරනවා කියලා, නැත්නම් සමුද්‍රඝෝෂ විරිත රචනා වෙලා තියෙනවා කියලා. සිව්පද ආකෘතිය, මොකද ජන කවිය විවිධ විදිහ ආකෘති වලින් ගොඩනැගෙනවා. දැන් ටීකා සිව්පද කියලා කියනකොට ඔබ කලින් සමහරට අහලා ඇති, නමේ පන්තිදි වගේ ඉගෙනගෙන ඇති, අටේ නමේ පන්තිවල ටීකා සිව්පද කියලා කියන එක ලියවෙන්නේ වෙනස්ම ආකෘතියකින්. දැන් දරුණැලවිලි ගීය ලියවෙන්නේ වෙනස්ම ආකෘතියකින්, නැත්නම් දරුණැලවිලි ගීය මාත්‍රා ගන්න විරිත ස්වභාවය වෙනස්. ඒ වගේම සමහර දීර්ඝ සිව්පද විරිත් තිබෙන, දෙපද විරිත් තිබෙන, ඒ වගේම ගී විරිත් තිබෙන, මෙන්න මේ වගේ විවිධ ආකෘතිකමය ස්වභාවයන් ජන කවිය තුළ තිබෙන. ඉතින් ඊට සාපේක්ෂව මේ අපිට නියමිත හානාහීය පානා අඩහැරෙන් දැනේ කියන පද්‍ය කොටස අයිති වෙන්නේ සිව්පද ආකෘතියේ රචනා වීම කියන කාරණාවට. එහෙනම් ඒකත් කවිය භාවිතා කරපු කාව්‍ය අලංකාරයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් කවි ආකෘතිය. මොකද කුමන ආකෘතියෙන්ද ජන කවියක් රචනා වෙන්නේ කියන එක, කුමන ආකෘතියෙන්ද කිසියම් පද්‍ය නිර්මාණයක් රචනා වෙන්නේ කියන එක අතිශයින් වැදගත් වෙනවා ඒ කවි පන්තිය රසභාව පෝෂණය කිරීමට, නැත්නම් ඒ කවි පන්තියේ රස විඳ ගැනීම සඳහා. ඉතින් ඔබ සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ හානාහීය පානා ඩැහැරෙන් දැනේ කියන පද්‍ය පන්තිය ලියවෙන්නේ සිව්පද ආකෘතියෙන් විදිහට, නැත්නම් සිව්පද ආකෘති තමයි කවිය භාවිතා කරන ආකෘතිය බවට පත් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, අද දවසේ මා කතා කරපු කාරණාවල සාරාංශය ගෙනහැර දැක්වුවොත් ඔබට මේ කවි පන්තියේ සමස්තය ගත්තාම, මේ කවි පන්තිය දිහා බලනකොට අපි මේ කවි පන්තියේ සාරය ගත්තාම විරිත, රිද්මය, එලිවැට, අනුප්‍රාසය කියන ශබ්දාලංකාර විදි භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම උපමා රූපක භාවිතා කරලා තිබෙනවා, විශේෂයෙන් උපමා භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම සරල කාව්‍යමය බසක් කවිය භාවිතා කරලා තිබෙනවා. ඒ තුළ ව්‍යංග්‍යාර්ථයන්, අර්ථපූර්ණ, ධ්වනිපූර්ණ භාෂා රටාවක් කවිය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ජන සාහිත්‍යයේ එන, ජන සාහිත්‍ය තුළ අපිට දක්න ලැබෙන භාෂාව රසවත් කිරීම සඳහා භාවිත කරන විවිධ යෙදුම්, සාම්ප්‍රදායික යෙදුම් ජන කතා භාවිත කරලා තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රස්තාපෙරළු ආප්තෝපදේශ වගේ දේවල් භාවිත කරලා තිබෙනවා. උපමා රූපක කොහොමත් භාවිත කරලා තිබෙනවා. මෙන්න මේ විදිහට ජන කවිය බොහොම ලස්සන නිර්මාණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සිව්පද ආකෘතියෙන් රචනා වෙලා තිබෙනවා. මෙන්න මේ කියන කාරණා තමයි දුවේ පුතේ අපිට මේ පද්දපන්තිය සම්බන්ධයෙන් නැත්තම් මේ පද්දපන්තිය අලංකාර විදි සම්බන්ධයෙන් අපිට ඉස්මතු කරලා දක්වන්න තියෙන ඉතින් විරිතට රිද්මයට එලිවටට අනුප්‍රාසයට ගැළපෙන පද්ද සුදුසු පරිදි යොදන්න පුතේ. එතකොට අනුප්‍රාසයේ තියෙන දැන් අර ගොඩැල්ලේ තරම කඩුල්ලේ තරම බොරැල්ලේ තරම තමුන්නේ තරම කියලා මං කියවන පුතේ ඒව තමයි අනුප්‍රාසවත් යදු. ඒ වගේම අර නහින වහින බහින පණින වගේ කවියක තිබෙන එලිසම අලංකාරය. ඒ වගේම වරද පෙන්නන තරමට වැරද ඇදත් නිකුරුනේ වරද පෙනితి වැඩනු. මෙන්න මේ වගේ සමානම වචන වරද 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 ඒ අනුප්‍රාසය පුතේ. ඒක එලිසමයේ විදිහටත් කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් එලිසමය කියලා කියන්නේ සමහර අවස්ථාවලදී වචන වෙනස් වුණාට අගාකුර එකයි. වචන වෙනස් වුණා දැන් බලන්න නහින වහින බයින පණින. ඒතර වචන හතරක් තියෙන. අගාකුර තමයි සමාන වෙන්නේ. ඒතකොට එතන තියෙන්නේ අපි කියන එලිසමය කියලා. හැබැයි ඊළඟ කවියේ තියෙනවා එලිසමයක් තිබෙනවා. නමුත් ඒක වඩා ලස්සන අනුප්‍රාසය කියන යෙදුමට. එන්න ඒ වගේ ඒ අදාළ තැන් පුතේ විශේෂ කරලා ඉස්මතු කරලා ඔබට දක්වන්න පුළුවන් නම් ඒක ඉතාම ලස්සනයි. ඒ නිසා විරිත රිද්මය එලිවට අනුප්‍රාසය කියන කාරණා අපි කියනවා ශබ්දාලංකාර කියලා. ඒ වගේම භාෂාව ආකෘතිය තව විදිහකට කියනවා උපමා රූපක භාවිතය ධ්වනිතාර්ථ ස්වභාවෝක්ති අතිශයෝක්ති වක්‍රෝක්ති වගේ දේවල් අපි කියනවා අර්ථාලංකාර භාවිතය කියලා. පොදුවේ කවිය භාෂාව කවිය ආකෘතිය වගේ දේවලුත් කාව්‍යයක රසය උද්දීප්ත කරන්න භාවිත කරන අලංකාර බවට පත් වෙනවා. මේ සියල්ලම එකතු වුණාම ඉතාම රසවත් පද නිර්මාණයක් විදිහට අපිට හනහිය පානාඩ හැරෙන් දැනේ කියන පද්දපන්ති හඳුන්වන්න පුළුවන්. මෙහි ශබ්ද අලංකාර මගින් නැත්නම් ශබ්දාලංකාර භාවිතයෙන් ශබ්ද රසයක් ඇති කරන අවස්ථා වගේම අර්ථාලංකාර භාවිතයෙන් අර්ථ රසයක් ඇති කරන අවස්ථාත් මේ තුල අපිට අන්තර්ගත වෙනවා. ඒ නිසා ඉතාම වටිනා පද්දපන්තියක් විදිහට අපිට හානාහිය පානාඩ හැරෙන් දැනේ පද්දපන්තිය හඳුන්වන්න පුළුවන්.